හොඳයි අපි පෝතලිය සූත්‍ර භාවනාවයි කරන්නේ. එතකොට ඕගලන්ට මතක ඇති අපි බැලුවා දවස් හතරේ වැඩසටහනේදී මේ පෝතලිය සූත්‍රය. එතකොට මේ පෝතලිය සූත්‍රයේ අපි කාරණා හතක් ඉගෙන ගත්තා. උදාහරණ හතක්. මස් කට්ටක් දාපු ගමන් අර බල්ලා දුවගෙන ගියා. දුවගෙන ගිහිල්ලා ඒක ගත්තා කියන එක. එතකොට අර සුබයි කියන එක තමයි එතන ඇති වුනේ. ඊළඟට ආපහු දෙවෙනි එකට ඔයගලන්ට මතකයි අර මස් කෑල්ලේ කතාව. අර අදත්තා දානිය කියන එක සිදුවීම කියන එක සිද්ධ වුනේ. අර උකුස්සෙක්ගේ කතාවක් පෙන්වන්නේ. ඊළඟට තුන්වෙනි එකට අපි සාකච්ඡා කළා අර සුකයි කියලා ගන්නා එක මුසාව. ඒක නිසා අර සුකයි කියන කතාව. ඊට පස්සේ අර මතකද ත්‍රාස්ටෝච් එකේ කතාව පන්දවපත්තු කරන්නේ. ඊළඟට හතරවෙනි කාරණාවට බැලුවා අර ගිනි අඟුරු වලක් කියන එක පිච්චෙනවා කියන එක පලාසේ අවස්ථාව. ඊළඟට පස්වෙනි එකට අපි සිහින මවනවා කියන එක බැලුවා විද්දි ලෝභේ. හයවෙනි කාරණාවට අපි බැලුවා අර නින්දා රෝසය අර කනකරාබුවක් ඉල්ලගෙන ඉන්නවා ඒ නින්දා රෝසයට පත් වුණා කියලා. හත්වෙනි කතාවේ උදාහරණෙදි බැලුවා අර පළතුරු ගෙඩියක් කාලා ජීවත් වෙනවා කියන කතාව. පළතුරු ගෙඩියක් කාලා ජීවත් වෙන්න බෑයි කියලා මතකද? ගහකට නැග්ගා පළදෙරිය කන්න ගිහිල්ලා ගහට නැග්ගා පල්ලෙහායි මිනිස්සෙක් ඇවිල්ලා කපනවා. මෙයා උඩ ඉන්නේ නැද්ද නේද? එතකොට මේ කාරණා අත අපි සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අපි අද මේක දීර්ඝ වශයෙන් මේ සූත්‍රය සාකච්ඡා කරන්නේ නේ. අපි බලන්නේ මේ ඩයග්‍රම්ස් එක. මේක ටිකක් ගැඹුරට බලන එක. හොඳයි අපි එහෙනම් මේ ඩයග්‍රම්ස් වලට යමු. පළවෙනිම අකනිට බ්‍රහ්ම ලෝකේ රහතන් වහන්සේලාට කෘතඥතාවය පළ කරන මේ ධර්මයන්ට ලබා දුන්නාට අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ මේ ක්‍රෝධෝපායාසය කියන එක. එතකොට මේ ක්‍රෝධෝපායාසය කියන එක දැන් අපි දන්නවා මේ හත්වෙනි රවුමේ 6 වෙනි ස්ටෙප් එකේදී ඒ දික්ටි අනුසේවීමෙන් පස්සේ අපි සසඳා බැලීමක් කියන එක කරනවා. සසඳා බලලා අපි පෙර වූ සුඛයෙන් පතනවා. ඒකම ඕනී කියලා කියනවා. ඉතින් මේක පෙන්වා දෙන්න පුළුවන්. මේක සඳහා ඊළඟ ස්ලයිඩ් එකේ තමයි එක ටිකක් පැහැදිලිව පේන්නේ. ඔයගලන්ට පේනවා මෙතන මේ වේදනාවට පල්ලෙහැන් අපි මේ පැත්තේ ජරාව කියන එක තියෙනවා. අර ඒරියා සී කියලා කියන්නේ අපි සරසංකප්පේ කියන එක මතකද? එතකොට මේ සරසංකප්පයයි මේ ඒරියා 4 එකයි අපි සසඳා බැලීමක් කියන එක කරනවා. සසඳලා බලලා අර පෙරවුදේ ඕනී කියන එක අපි ඉල්ලනවා. ඉතින් මේක නිසා අපි මේ දුක්ඛ දුක්ඛතාවයකට තමයි අපි ගමන් කිරීම කියන එක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ සංස්කාර මගින් වේදනාව කියන එක උපදවනවා. අපි මේ වේදනාව මගින් දුර වෙනවා. ඉතින් මේකේ උදාහරණයකට පෙන්වන්න පුළුවන්. ඔයගොල්ලෝ තරුණ කාලේ ඔයගලන්ට බැරට යන්නත් පුළුවන්, කෝච්චිය හිර වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයගලන්ට පුළුවන්කම තියෙනවා මේ අර දවල්ට ආහාර එහෙම ගන්නකොට ඔයගලන්ට රසය තියෙනවා. වැඩ කරන්න ගියාම මුට්ට කර ගන්න උන හයි හත්තියක් කියන එක තියෙනවා. වයසට ගියාම මේ මනුස්සයට මොකද්ද තියෙන්නේ? වයසට ගියාම මේ පුද්ගලයාට වැඩ නැගිට ගන්නත් බෑ. වැඩට යන්නත් අමාරුයි. කෝච්චිය හිර වෙන්නත් අමාරුයි. වැඩ කරන්නත් අමාරුයි. ඒ වගේම මේ පුද්ගලයාට තියෙනවා මේ දවල්ට බත් එක ලියාගෙන කනකොට නිකන් පිදුරු කනවා වගේ කියලා. රසය එතකොට දැන් එයාට වෙලා තියෙන්නේ මොකද්ද? එයාගේ taste buds කියන එක නැති වෙලා ගිහිල්ලා ඒක නිසා විපරිණාම දුක්ඛතාවය නේද? මේ dispassion. එතකොට තමන්ට විපරිණාම දුක්ඛතාවය කියන එක මේ පරාමාසයට ඇදෙනවා. ඊට පස්සේ කරන්නා වූ සංස්කාරයන් කියන ඒවා එතන දුක්ඛ වශයෙන් පරාමාසගත වෙනවා. එහෙනම් මේ පැත්තෙන් එන විපරිණාම දුක්ඛතා සංස්කාර දුක්ඛතා. දැන් එයා යන්නේ දුක්ඛ දුක්ඛතාවය කියන එක. ඉතින් මේක තමයි අර හතේ හත වදිනවා කියලා කියන්නේ. හත් වෙනි රවුමේ හත් වෙනි ස්ටෙප් එක දක්වා යා ඇවිල්ලා තියෙනවා. එතකොට ඉතින් ඕගලන්ට මතක ඇති අපි ප්‍රිය පළතුරු ගෙඩි කතාවේදී අපි පෙන්නනවා අර ගහට නැගපු මිනිස්සෙක් කියන එක. හිතේ ගහට නැවූ මනුස්සයා කියන එක ඊළඟ ස්ලයිඩ් එකේ නම් හොඳට පැහැදිලි වෙනවා. ඒ කියන්නේ තමයි දිට්ටි අනුසය. ඒක තමයි මේ පළවෙනි මනුස්සයා. එතකොට දෙවෙනි මනුස්සයාව මරණය කෙනා තමයි. ඉතින් අර තමන්ගේ රෝගී කියන එක බැලුවානේ ව්‍යාධිය නේද? ඒක තමයි මේ ඊළඟට පෙන්වන්නේ. දුක් දුක්ඛතාවය කියන එකට එනවා. ඉතින් මේ අවස්ථාවෙන් පස්සේ ඇති වෙන දේ මොකද්ද? ක්‍රෝධු දැඩි වෙහස. පළතුරු ගෙඩිය කාලවත් මට ඉන්න බැරි නම් ඉතින් මට දුකක් තියෙනවා නේද? පාණාතිපාත කර කර හිටියා ඒව අතහැරිය අදත්තා දාන අතහැරිය අන්තිමට පළතුරු කාලා තින්න හැදුවා. අහිංසකව ජීවත් වෙන්න බෑ. ඉතින් එතකොට එනම් ක්‍රෝධු දැඩි වෙහස සංග ජීවත් වෙනවා කියන එක තියෙනවා. එතකොට එනම් හත්වෙනි රවුමේ හත්වෙනි ස්ටෙප් එකෙන් පස්සේ ඇති වෙන ප්‍රතිඵලය තමයි ක්‍රෝධු දැඩි වෙහස කියන එක. ඉතින් හත්වෙනි රවුම හත්වෙනි ස්ටෙප් එක කියන එක ඉතින් අපි අර ආනින්ජ සප්පාය සූත්‍රී 2B ඩයග්‍රෑම් එකේ මේක පෙන්නන්නේ. එතකොට ඇයි අපි මේ හත්වෙනි කාරණාවෙන් පටන් ගන්නේ? ඒක තමයි ඉතින් මේක ඇඩ්වාන්ස් කියලා කියන්නේ. මොකද්ද? අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණ. අභ්‍යන්තරී සමාහිත බවක් තිනවා කියන වික්ෂේපේ පහක වීම තමයි අදෝසය කියලා කියන්නේ. එතකොට පහ කරන්නේ නැහැ කියලා කියන්නේ ඉතින් අපි නිත්‍යභාවයක් නේ. අපි කල්පනා කරනවා පළතුරු ගෙඩිය කාලා ඉන්න පුළුවන්, පළතුරු ගෙඩිය විසිකල් ඒක කන්න බෑයි කාලා ඉන්න බෑයි කියලා කිව්වම මේක විසිකල් අනාරූපේට යනවා. අරූපයෙන් හරි ඉන්නවා කියන කතාව නම් නිත්‍යභාවය කියන එක එතන බලපානවා. එතකොට දැන් තමන්ට පේනවා මේ නිත්‍යභාවය කියන එක ඇති වෙන්නේ ওই 8 වෙනි රවුමේ කදිට්ටි ආශ්‍රවේ. එතකොට දිට්ටි ආශ්‍රය සංග තමයි මේ නිත්‍ය කතාව. දිට්ටි ආශ්‍රය කියන්නේ නිත්‍යයි කියන එකේ පසු සංඥාවක්. මේකේ බලපෑම කියන එක ඊළඟ රවුම් වලට යන. දැන් අපි පොතලිය සූත්‍රයේ බලනකොට පළවෙනි රවුමෙන් පටන් අරගෙන අර සුබයි කියලා අරගෙන මස් කට්ට දාපු මං දුවල ගිහින් කැරගිලා දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. දැන් බලන්නේ මේක ඇඩ්වාන්ස් කියන්නේ මේ தත්ත්වයට පත්වෙච්ච පුද්ගලයා දැන් කොහොමද හිතන්නේ මේකේ බලපෑම ඉතුරු රවුම් වලට යන හැටි තමයි මෙතන මේ එකක්ම පෙන්නන්නේ. එතකොට මේක 6 රවුම් 5 රවුම් 6 කියන එකට ඒවට යන. එතකොට එහෙනම් අපි තුන්වෙනි ස්ලයිඩ් එකට යන්න. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ නින්දා රෝසේ කියන එක. එතකොට මේ නින්දා රෝසේ ඔයගොල්ලෝ දන්නවා මේ මෙතන මුලින්ම මේ සුඛයි කියන එක පරාමාසගත වීමක් තියෙනවා. ඒකෙන් අත්තා කියලා එනවා. අත්තා කියලා ගත්තට පස්සේ වන්න අපිට ලාභයි කියලා එනවා. ලාභ මච්චරි කියන එක මෙතන ඇති වෙනවා. එතකොට දැන් මේ පස්වෙනි රවුමේදී අපි දන්නවා අපි චේතනාගේ ලාභය නිසා දෙනවා කියලා. මතකද මාන්නේ නැහැටි අපි පෙන්නන මේ වටකරකෝ කරකෝ අගයන් දෙනවා කියලා අපි සාකච්ඡා කළේ. අර පළවෙනි රවුමේ රූපයට අගයක් දෙනවා, දෙවෙනි රවුමේ රූපයට අගයක් දෙනවා. මොකද අර කලින් කාපු කැකිලි මාළුවට අගය දෙනවා. ඊට පස්සේ වේදනාවට අගය දෙනවා. දීලා චේතනාව යොමු අපි කිව්වනේ වට පහක් ගියාම අන්න චේතනාව වෙනවා කියලා නේද? එතකොට දැන් ඉතින් ඔන්න දැන් චේතනාගී කියන එක ලාභය නිසා දීම කියන එක තියෙනවා. රූපේ ලාභය, කුණු අඹ ගෙඩිය ලාභය. කෝබුලෝ අර රස්සාව කරලා මුදල් උපයාගෙන ඩොලර් 10ක් ඉතුරු කරන කුණු අඹ ගෙඩිය අරගෙන කපපු වෙලාවේ පණුව එකේම කැපුණා නම් අන්න අඹ ගෙඩියත් අල්ලා විස කරනවා. මේක ජරාව, මේ මුදලාලිත් එපා, ඔක්කොම එපා, මගේ සල්ලිත් නැති වුණා කියලා පණුව කැපුණේ නැත්තම් ආ හොඳයි මේක හරි ලාභය කන්න පස්සේ රාමෙදී ඔන්න චේතනා කරලා. එතකොට මෙතන ලාභ මච්චරි. 6 වෙනි රවුම වෙනකොට අපි ඒ තමන් කරන්නේ මොකද්ද? ඒ වේදනාව නිසා චේතනාගයේ දීම කියන එක කරනවා. එතකොට දැන් මේ චේතනාගයේ දුන්නයින් පස්සේ ඒක ඉන්නේ මෙන්න මෙතන මේ සංකප්ප කියලා ගහලා තියෙනවා. ආන්න ඒක තමන්ට එනවා. ඉතින් දැන් තමන්ට ඒක දික් කරාම පේනවද මේක කොහටද යන්නේ කියලා? ධම්ම මච්චරි නේ. අන්න අර ගහට නැගලා හරි පළතුරු කාලා ජීවත් වෙන්නේ මේ කතාව කියන එක. දැන් ඊළඟට බලන්න මේ ලාභ මච්චරිය කියන එකේ අනිත් පැත්ත මොකද්ද? මේක අනිත් පැත්ත සුඛය. දැන් එනම් මෙතන ලාභ මච්චරිය තියෙන එක සුඛයට එනවා. මේ පැත්තේ තියෙන එක අන්න තමන් අර වේදනාවට දීපු වාගියත් එක්ක එන එක මෙතෙන්ට එනවා. මොකද්ද එහෙනම් මේ හැදෙන්නේ? මෙතනින් හැදෙන්නේ සීලබ්බත උපාදානිය. ඒ කියන්නේ වේදනා, චේතනා, චේතනා පරාමාස කියන එක. දැන් බලන්න මේ වෙලාවට එයා මේ රූපය ගැන සතුටු වෙලා මානින් සිත උස්සන අවස්ථාවට පැමිණලා ඉන්නවා. මොන මට හොඳ ලාභයක් ලැබුණා. හරි සතුටුයි. දැන් බලන්න මේකේ හරි ගැඹුරු අර්ථයක් තියෙනවා. මෙතෙන්ට ආවනම් දැන් බලන්න මේ චේතනාව ඉදන් පරාමාසය දක්වා ආවනම් දැන් හරියට එහෙනම් මෙතන ඉදන් ටෝච් එක ගහුවා වගේ ගහනවා විඥානීය පැත්තට. පත්තු වෙනවා. කොහොමද පත්තු වෙන්නේ? අර ඉස්සෙල්ලා තිබිච්ච වේදනාව මට මේ ක්‍රමයෙන් හරි ලැබුණා. මේ නන්දියත් එක්ක සම්බන්ධයි. මේ නන්දියෙන් එන අගේ මේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා. අර නැතිවෙච්ච වේදනාවක් දැන් මට මේකේ හම්බ වෙනවා කියන අර්ථය තියෙනවා. දැන් ටෝචර් ගැහුවා වගේ මේ ගියා. මේ පැත්තේ තියෙනවා. නිට්ටයයි කියන්නේ. එහෙනම් නිට්ටය කියන එකේ පසු සංඥා දිට්ටි ආශ්‍රය මෙතෙන්ට එනවා. එතනින් දිට්ටි අනුසය. දැන් ඉතින් දිට්ටි අනුසයෙන් ඇඟිල්ල දික් කළ රූපේට සුඛයි කියනවා. දැන් පේනවද? දැන් එහෙනම් ගහට නගින්නම වටිනවනේ. රූපේ සුඛයි කියලා ගත්තනම් දැන් ඉතින් මගේ කලින් එක දැනුත් හම්බ වෙනවා. ඒක නන්දියෙන් ඇවිල්ලා වෙන්න ඕනේ. දැන් මේක හම්බ වෙනවා කියන එක තියෙනවා. එතකොට ඒක තමයි ඔය පෙන්වන්නේ. ඉතින් ඒකනේ දැන් මම පෙන්වන්නේ මේ රූපේ ගැන සතුටු වෙලා මානෙන් සිත උස්සනවා කියන එක රහතන් වහන්සේ කිව්වේ. ඉතින් මේ පුද්ගලයා දැන් අර ආච්චි අම්මා බලන්න, ආච්චි අම්මගේ කතාව අපි පෙන්වුවේ. ආච්චි අම්මා ඉස්සර වගේ නෙමෙයි දැන්. ඉතින් මොන හොඳට ඇඳුම ඇඳගෙන මේක දාගෙන ආවහම ඉතින් අනිත් කට්ටිය ආච්චි අම්මේ කියලා අර ඉස්සෙල්ලා වගේ ඇට්‍රැක්ෂන් එක එහෙම තියෙනවා. මාළවලු දාගෙන අපි කතා කරලා තියෙනවනේ ඕක නේද? ආය කියන්න ඕනේ නෑනේ. දැන් එතකොට මෙයා බොහොම සතුටුයි. පේනවද? අර කලින් තිබිච්ච නන්දිය ඒ වගේ දැන් ආපහු පවත්වනවා. මේකේ මෙතන ඉන්නේ මේ පැත්තට මේ ටෝච් එක ගහනවා වගේ. ගියා මේ පැත්තට සීලබ්බත උපාදානෙ මෙහෙට ආවා. දික්ටි අනුසය හරහාගෙන ඉන්නේ දික් කළා. දැන් ආච්චි අම්මත් හරි සන්තෝෂෙන් දොඩෝ දොඩෝ ඉන්නවා මේ අවස්ථාව වෙනකොට. එතකොට ඉතින් ওই දික්ටි අනුසය මගින්ම තමයි ওই මාන්නේ කියන එක සකස් වෙන්නේ. ඉතින් මේක ඒක මෙන්න බලන්න ඕනේ මෙන්න මේ ඒරියා එකත් එක්ක. මෙතන ලාභ මච්චරී පරාවර්තනිය වුණා මෙතෙන්ට. වන්න මච්චරීට ආවා. නේද? මෙතනින් මෙතන තියෙන අර නන්දි කතාවත් එක්ක ඉන එක මේ සංකප්පේ හරහා ගියා. ධම්ම මච්චරී නම් අන්න අපිට මේ සීලබ්බත උපාදානිය කියන එක ඇතිනවා. සීලබ්බත උපාදානිය කියලින්ම අන්න ටෝච් එක අල්ලනවා වගේ විඥාන නිත්‍යයි දැන් හරි කියන කතාව එනවා. ඒකේ පසු සංඥාව හැටියට ඇවිල්ලා අන්නේ ගාහට නගින්න වටිනවා කියන එක තමයි හිතෙනවා. අන්න ඒ වෙලාවට මේක සඳහන් කියන එක. එතකොට දැන් ඔය 6 වෙනි වටේ 6 වෙනි ස්ටෙප් එක. මේක තමයි 6 වෙනි වටේ 6 වෙනි ස්ටෙප් එක. ඉතින් එතන ඒ දුන්නා වගේ පැවැත්වීම සඳහා අපි මොකද්ද කරන්න ඕනේ? එක පුද්ගලෙක් අර මාළවලු ඒ වාහන ආදී ණයට අරගෙන තමන්ගේ නැතිවෙච්ච ලස්සන රූපේ රාජ්‍ය මගලේ ඒ වගේ එකට හිලව් කරනවා, කම්පන්සේට් කරනවා. ඉතින් මේකට බාහිරව එකතු කරන ලද කොටස ඉවත් කරපු ගමන් අන්න නින්දාරෝසය කියන එක අපිට ඇති වෙනවා. අර ආච්චි අම්මගේ අර මාළවලු ගලවපු ගමන් මෙතන ඉතින් රැලි වැටලා තින්නම් ස්වභාවය නේද? ඉතින් ඒ වගේම තමයි අර කුඩා දරුවත් කලේ මං කිය අර කොලර් එක උඩට දාගෙන යනවා කියන උදාහරණේ පෙන්වුවේ නේද? මතකයි නේ? අර පුද්ගලෙක් ළමයෙක් මං කිව්වේ අවුරුදු 10ක 12ක ළමයෙක් ඉතින් දුකේ ඉන්නවා තාත්තා අහනවා මොකද දුක කියලා. ඒ පාර ගේනවා මේ ගෑල් ළමයි මන් දිහා බලන්නේ නැහැ කියලා. ඒ පාර කොලර් එක දාගෙන යනවා. කොලර් එක උඩට දාගෙන ගියාම ඉතින් අර ගොල්ලෝ හායි ස්කොට් කියලා එහෙම කියනවා. මෙයා බොහොම සතුටු වෙනවා. දැන් එතකොට එයාටත් උනේ මොකද්ද? පේනවද? අර කලින් මව් කුසට එන අවස්ථාවේදී යම්කිසි නන්දියක් තිබුණාද? මැරලා ඉවදින්නත් කැමති වෙලා නැති තිබුණේ නන්දි ඒකනේ. අන්න ඒ ආගෙම දැන් ආපහු අර ගෑල් ළමයි හායි කියලා කිව්වහම තන්න තෙතමනිය වගේ එකපාරට මෙයාට ඒකමතු වෙලා මාන්න ආපහු ඒ කතාවම තමයි පෙන්නන්නේ. ඒකෙන් අර නික්කේ ස්වභාවයේ කිපසු සංඥාව ආන්න ඇඟිල්ල දික් කරනවා කියන එක. එහෙනම් අපි නින්දා රෝසය කියන එක ඉගෙන ගත්තා. අපි එහෙනම් හතර වෙනි ස්ලයිඩ් එකට යමු. හතරෙන් ස්ලයිඩ් එකේ අපි මේ පෙන්නන්නේ මේ ගිද්දි ලෝභය කියන එක. දැන් අර පස්වෙනි රවුම උනායින් පස්සේ මේ රූපය කියන එක ලාභයක් කියලා අපි මේ තීරණය කරන කොහොමද තීරණය කරන්නේ? මෙන්න අපි දන්නවා පස්සේ රවුම කිව්වහම මෙතන මේ අත්ත නේද? සුඛය වුණාඹ ගෙඩිය ගත්තා, කැපුවා, කෑවා, රසයක් ඇති වුණා, ඒක පරාමාස වුණා. දැන් ඔන්න අත්ත. අත්ත කියලා ගත්තට පස්සේ ආන්න මෙතන අපිට ලාභ මච්චරිය කියන එක ඇති වෙනවා. එතකොට මේ ඒ අවස්ථාවේදී ඉතින් අපි චේතනාගේ හැම දෙනවා. ලාභය නිසායි මේ චේතනාගේ දෙන්නේ. එතකොට ලාභය වශයෙන් අපි ගන්නවා නම් ඒ කියන්නේ රූපේ නෙගන්නේ නේද? එතකොට ඒ අත්තා වශයෙන් ගැනීමෙන් අනතුරුව ඉතින් අත්තා වශයෙන් ගන්න මොකක් හරි එක පරාමාස වෙලා තියෙන්න ඕනේ. මොකක්ද පරාමාස වෙලා තියෙන්නේ? මූසාව. මේ පැත්තේ තියෙන මේ සුඛයි කියන මූසාව. අර තමකොළ බන්ධමේ කතාවේ පේනවානේ මුසාවක් නිකරන්නේ චතුරාර්ය සත්‍යයට විරුද්ධ. එතකොට දුක් වූ දෙයක් සුඛ වශයෙන් ගැනීම. ඒකම තමයි මේ පරාමාසයට ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් අර දෙවෙනි ස්ලයිඩ් එකෙන් පෙන්වන ওই පරිණාම දුක්ඛතාවය තමයි වැදෙන්නේ. අපේ 100ටත් උනේ ඒක නේද? එතකොට සුඛයි කියලා අපි අරගෙන තියෙනවා. අනිත් අතට තවත් එකක් පරාමාසගත වෙනවා. මොනවද ඒ? සංස්කාරයන් නිත්‍යයි කියලා පරාමාසගත වෙනවා. එහෙනම් මේ දෙක තමයි පරාමාසගත වීම කියන එක ඉන්නේ. එහෙම වෙලා තමයි අත්තා වුනේ. එහෙම අත්තා වෙලා තමයි ලාභයි කියලා ගත්තේ. එහෙම වෙලා තමයි අපි චේතනා කළේ. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. කොහොමද මේ සංස්කාරයන් කියනවා නිත්‍ය වුනේ? කොහොමද මේ සුඛයි කියන එක ඇති වුනේ? අන්න ඒක තමයි අපි ඊළඟ ස්ලයිඩ් එකේ බලන්නේ. එන පස්වෙනි ස්ලයිඩ් එකට ගිහින් බලමු. එතකොට මේ පස්වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ ඒ ඔයගොල්ලෝ දන්නවා අර සුභය කියන එක ඇවිල්ලා ඊට පස්සේ පල්ලය අදත්තා දාණයෙන් එන අර නිත්‍යභාවය එක්කහ කරනවා නේද? එතකොට සුභය වශයෙන් ගෙන කැරකෙවීම මගින් තමයි සංස්කාරයන් කීරියව නිත්‍ය වෙන්නේ. එතකොට සුභ වශයෙන් ගැනීම කියන එක තමයි හේතු. ඒකම තමයි ප්‍රත්‍ය. හේතුවයි ප්‍රත්‍යය වෙලා තියෙන්නේ සුභයි කියන කතාව. එතකොට මේව මේ කාම ගුණයන් නිසාමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි තින් සත්‍ය වශයෙන් තියෙන්නේ මොකක්ද? දෙතිස් ගුණක මල මුත්‍රා ආසූචි ගොඩක්. එතකොට මේක මෙහෙමයි කියලා දකින්නේ නැතුව මේක සුභය වශයෙන් අරගෙන අපි කරකෝල තමයි අපි මේ ඒ සංස්කාර නිත්‍යයෙන් කතාවට ඇති වෙන්නේ. එතකොට මේ සුභයට කැරකීමෙන් එකතු කරන ලද නිත්‍යභාවය නිසා අපිට සුඛය කියන එක ඇති වෙනවා. සුභයට දැන් සංස්කාර වලින් නිත්‍ය කතාව ආවනේ. ඒක එක්කවලාම අන්න සුඛයි කියන එක එන්නේ. මතකද අපි ඔක පැහැදිලි කරන අර කට්ලට උදාහරණ. ඔයගොල්ලෝ කොහේ හරි මේ ගෙදරකට ගියාම කවුරු හරි කෙනෙක් කට්ලට් පිඟානක් ගෙනත් තිනවා මේසුවට. උණු උනේ සුවඳක් ගන්නවා දැක්ක ගමන් ආ හොඳයි කියලා ලයිට් එකපත් වුණා වගේ වුණා. හැබැයි ඒ වෙලාවෙන් කවුරු හරි කට්ලට් පිඟාන වර්ගණ යන්න ගියා නම් ඉතින් කල්පනා කරනවා මේ මොකද්ද මේ වුණේ කියලා නේද? එතකොට අර සුබේට දැන් කට්ලට් තිනවා කියලා නිත්‍යභාවය එකතු කරන්න පුළුවන් නම් අන්න සුබේ අන්න නිත්‍ය කවුන සුබයි. ඒක තමයි තියෙන්නේ. එතකොට එන සුබේට කැරකීමේ එකතු කරන ලා නිත්‍යභාවය නිසා සුඛය රාගසල්ලෙන් කරකෝන්නේ. එතකොට මෙතෙන්දී අපි මොකද්ද කරන්නේ? මේ தත්ත්වයටපත් වුණා. ඇයි අපි මේ රූපී ලාභය වශයෙන් ගන්නෙ? ඇයි අපි මෙච්චර මෝඩ මල මුත්‍රා ආසූචි ගොඩ සුභයි කියලා ගන්නෙ ඇයි? ඇයි මෝඩ தත්ත්වයටපත් වෙලා තියෙන්නේ කියන්නේ? භවයේ පැවැත්ම සඳහා. අන්න ඒක තමයි මට වැටහුනේ. ඒක සඳහායි මේක කරන්නේ. ඉතින් මේක සඳහා එක්කෙනෙක් එක දේවල් කරනවා. එක පුද්ගලෙක් එක රටක ඉන්නවා මේ රටේ ඉඳලා නම් හරියන්නේ නැහැ කියලා වෙන රටකට හරියන්නේ. ඒක එකක්. තාවුත් කෙලෙක් කල්පනා කරනවා මෙයත් එක්ක මට ඉන්න පුළුවන් කියලා. දැන් අපි හිතමු කාන්තාවක් ඉන්නවා රස්සාවක් එහෙම කරන්නේ නැතුව. එයා දකින්න පුරුෂයෙක් මෙයා රස්සාවක් කරගෙන ශවිශක්තියෙන් හම්බ කරගෙන ජීවත් වෙනවා. අන්න මෙයත් එක්ක වුණා නම් මට ජීවත් වෙන්න පුළුවන්. අන්න භවය පවත් ගන්න. ඒකටයි කරන්නේ. එතකොට ඊළඟට තවත් එක්කෙනෙක් කල්පනා කරනවා මේ රූපයත් එක්ක මට ඉන්න පුළුවන්. දැන් හිතන්නකෝ වයසක ජෝඩුවක් ඉන්නවා. මේ එළවලු ටික කඩේට ගිහිල්ලා ගෙන්න ගන්න. ගේන්න එහෙම යන්න අමාරුයි. කාර් එක එලවන්නත් අමාරුයි. එතකොට හැපේ ඉන්නෙත් අඩුයි. ඉතින් යන්තම් දකින්න කවුරු හරි තරුණ පුතෙක් හරි වෙන පුතෙක් හරි දුවෙක් හරි කවුරු හරි දකින්නවා කියන්නකො. දැන් මේ පාර කල්පනා කරනවා මගේ එක කබල් වෙලා තියෙනවා. මෙයත් එක්ක ඉන්නවනම් මේ පුතා කොහොම හරි මේ ගෙදර හරි නවත්තා ගත්තොත් මේ මට ඉන්න පුළුවන් මේ කියන එක. ශක්තියට වෙලක් ආයේ බෝඩින් ගෙදර බෝඩ් වෙන්න දෙන්නේ තරුණෙක් කෙනෙකුට නේද? එතකොට ඒ ළමයාගේ මාර්ගයෙන් හරි මේ ඉන්න පුළුවන් ඒ කියන එක. ඉතින් තවත් එකක් කියන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ දන්නවා අර ලංකාවේ තොරන් එහෙම තියෙනවා. ඒකේ අර ෆ්ලෑෂර් යුනිට් එකක් තියෙනවානේ. ඒකේ තියෙනවා මේ මෙටල් කෑල්ලක්. ඉතින් ඒක තව හාම් එකක් තියෙනවා. මේක කැරකුණාම අරක ස්පර්ශ වෙනවා. ස්පර්ශ වුණාම ඉතින් ඔන්න දැන් ආපහු අරක කැරකිනවා. කැරකුණාම ඊළඟ එක ස්පර්ශ වෙනවා. එතකොට මේ මොකද්ද මේ ෆෝම් එක කියන එක තමයි මේ ස්පර්ශ වෙන්නේ රූපේ නේද? එතකොට දැන් කල්ස වෙන්න ස්පර්ශ වෙන්න කැරකෙන රොටේෂන් එක තමයි භවයේ. ඒක තමයි අපි කරන්නේ. ස්පර්ශ කරමින් භවයේ පවත්තන. ෆ්ලෑෂර් යුනිට් එක බොහොම හොඳ උදාහරණයක්. එතකොට පස්සේනි ස්ටෙප් එකකින් පසු ඇති වෙන ප්‍රතිඵලය තමයි නිද්දි ලෝභය. අර සීන මවනවා කියන්නේ. දැන් ඉතින් අර නිත්‍ය භවයේ කතාව වෙනවා. අර දිට්ටි අනුසයටත් ආවා. ඉතින් දැන් මේකටත් එන්න මේ විදිහට දිගටම මේක සම්බන්ධතාවය ඇවිල්ලා තියෙන සංස්කාරයන් එහෙම නිත්‍ය කියලා ගත්ත කරකෝ. දැන් මේ හතරවෙනි කාරණේ බලන්න ඉස්සෙල්ලා දැන් අපි දැන් අපි දන්නෝ පෝතලි සූත්‍රයේ භාවනාවට 5යි 6යි 7යි අනාගත සංස්කාර හැටියට බලන්න. එතකොට මේ හතරවෙනි එක දැන් කරන්න ඕන එක අපි දැන් බලන්නේ නේ. ඒක අපි බලන්නේ 1යි 2යි 3යි කාරණා බලලා එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා එමු 6වෙනි ස්ලයිඩ් එක. දැන් මේක මේ පෙන්වන්නේ මේ පෙර සංස්කාරවලින් මොකක්ද ඒ කරන්නේ කියන එකයි මේ පෙන්වන්නේ. ඒකින් කරන්නේ මොකද්ද මේ ප්‍රඥාවෙන් ඉඳන් ශ්‍රද්ධාවට යනවා කියන එක මෙන්න මේ මේක මගේ නවත්තන වලකන. ඒ කියන්නේ ඉතින් අපි මේක භාවිත කල්පනා කරලා තිනවනේ අර බොජ්ජංග භාවනාව නේද? දැන් මෙතන බලන්න දැන් දැන් සංස්කාර වලට අපි මානි වෙනවා. සංස්කාර වලට මාන වුණාම මොකද වෙන්නේ? අත්තා ඉඳන් නිට්ටයට යනවා. එතකොට නිට්ටය කියලා ගත්තාම අපිට එහෙනම් සමුදයක් අස්තංගමයක් තියෙනවද? හට ගැනීමක් නෑ නේද? නිට්ටය කියන්නේ ඉතින් සමුදය. අනිට්ටය කියන්නේ සමුදිය අස්තංගමේ නේ. එතකොට නිට්ටය කියලා ගත්තනම් සමුදයක් අස්තංගමයක් නෑ. එතකොට එහෙමනම් අපි ප්‍රඥාව නැති. එද ප්‍රඥාව නැත්තම් ඉතින් ප්‍රඥාවෙන් දැන් ශ්‍රද්ධාවට යන්නේ කන්න වැලක්වා. ඒකනේ මෙයා නිත්‍යයි කියන එක මාන්නේ. දැන් පානාතිපාතය කරා. අන්න අපි කිව්වනේ අර කුකුල් පට්ටියක් දාගෙන හිටපු මිනිස්සයා. දැන් එයා කල්පන මම මැරෙන්නේ නැහැ දැන්. දැන් දොස්තර අපේ ගෙදිටත් එනවා මම මැරෙන්නේ. අන්න පානාතිපාත වගේ වට මානව. මානුනෑන් පස්සේ අත්තයි දැන් නිත්‍යට ජැකේ ගැහුව පර්මනන්ට් වුණා. අනන් නිත්‍ය වුණා නම් එහෙමනම් ඉතින් අර මේ ප්‍රඥාව කියන එක නැති වෙනවා. ප්‍රඥාව නැත්තම් ශ්‍රද්ධාව නේ ප්‍රඥාවෙන් දැන් ශ්‍රද්ධාවට යන්නේක වැලක් වෙන්නේ මෙයා. ඔන්නෝ තමයි පෙර සංස්කාර වලින් කරන්න આવන්නේ. එතකොට අපි මේ අත්තා කියලා ගන්නේ මොකද්ද? සුඛය නේද? සුඛය කියලා ගත්තා. සත්‍ය වශයෙන්ම තියෙන්නේ දුක්ඛය. අර කුණුව බඩේ කාලා කපල දැම්මා, කෑවහම සුඛය ඇති වුණා. අන්න සුඛය තමයි අත්තා කියලා ගත්තේ. තියෙන්නේ දුක්ඛය. ඉතින් මෙතන පෙන්නනවා මේ කලහ විවාද සූත්‍ර දෙකේ අපි කරපු එක. ඔබලන්ට පේනවා මේ සුභේ කියන එක මෙතන පරාමාසයට මේ පරාමාසයෙන් ඉඳන් ඉදන් සත්‍යයට ඇදීම කියන එක සිද්ධ වෙනවා. එතකොට ඒක මේක රෝගී සංඥාව මල මුත්‍රා අසුචි ගොඩක් නේ සුභයි කියලා ගත්තේ නේද? ඒත් රෝගී සංඥාව මගේ කියලා ගත්තා. ඉතින් ඊට පස්සේ ඉතින් ඔකට නම් අර අදත්තා දානින් එහෙම නිත්‍ය කතාවක් එහෙම කියන එක එකතු වුණා. ඉතින් මේ ට්‍රයැන්ගල් එක හැදුනා නම් මේ පැත්තෙන් හැදෙනවා වම් පැත්තේ තියෙන ට්‍රයැන්ගල් එක. එතකොට මෙතන මෙතෙන්ට ආව නම් දැන් පේනවද මේක දික් කරාම කොහටද යන්නේ? නාම රූප කියන එකට එන්නේ. ඒක තුන දැන් නාම රූප. එහෙමනම් දැන් මේ විඥානීය කියන එක අපි ධාරාවක් වශයෙන් පවත්නවා. අන්න අපිට තණ්හාව කියන එක ඇති වෙනවා. තණ්හා පරිග්‍රහ කියන කතාව. පේනවද මෙතන මේ අත්තා කියන කතාව ගත්තා. දැන් ඉතින් ඔන්න දැන් අපි හදාගත්ත වැඩේ. විඥාන ධාරාව දැන් ගලම හොඳට. මේ පැත්ත එක හැදුනා නම් වම් පැත්ත හැදෙනවා. වම් පැත්ත හැදුනා නම් නාම රූප. ඉතින් එන රවුමට මේක සර්කල් ලෙවි සර්කල් ලෙවි යන මේ ඇතුලෙන් තියෙන තින් අත්ත කතාව ගන්නවා. එතකොට දැන් එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හත්වෙනි ස්ලයිඩ් එකට. දැන් ඉතින් මේ පෙන්වන්නේ මේ පානාති පාති යන පළවෙනි කාරණාව නේද? පෝතලි සූත්‍රයේ පෙන්නපු. එතකොට මේක පෙන්නවා මේ ඔයගොල්ලෝ දන්නවා අර මිච්ඡාදිට්ඨික සංඥා. දැන් ටිකට ඉස්සෙල්ල බලුවා නේද? මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානයේ පැවතීම අභිජ්ජා. අන්න ඇඟිල්ල දික් කරා විඥානීය පැත්තට. එතනි පොඩ්ඩක් පල්ලෙහැට ආවා අර කාමයේසු තිබ්බ සරාවු. අන්න සුභය කියන එක දෙකට කඩලා පෙන්නවනේ අපි එකින් නේද? ඉතින් ඒකම තමයි මේ පෙන්වන්නේ. එතකොට ඔන්න මේ ඉදන් සත්‍යයට ඇදින කතාව. එතකොට මේ පානාතිපාතයේ සඳහන් පත්‍ය කියන එක පළවෙනි රවුමේ පළවෙනි ස්ටෙප් එකේදීම කියන එකේදී සිද්ධ වෙනවා. පළවෙනි රවුම පළවෙනි ස්ටෙප් එකේ කියන එක. ඉතින් මෙතන ලස්සනට සම්බන්ධ වෙනවා අර ආනේජ සප්පාය සූත්‍රය අපි බලමු. ඒ ධර්මයේ කියන එක මතකද? පෙර මෝහය අර රෝගී සංඥාව මගියයි ගැනීම දෝෂ සහිතව ජීවත් වීම රාකා සංඥායතනෙහි හරි ඉන්න පුළුවන් නේ කියලා එහෙම අපි කල්පනා කළා. එතකොට පෙරූ සංස්කාර මගින් තමයි මේක සිද්ධ වෙන්නේ. මොකද්ද පෙරූ සංස්කාරයෙන් කලේ? ප්‍රඥාව කියන එක නැසුවා. පේනවද? මෙතන ඒකනේ කරේ. අතනින් ඔක නිත්‍යයි කියලා ආවනම් අන්න දැන් Tamanට ප්‍රඥාව නැහැ. ඒක නිසා ඉතින් ප්‍රඥාවෙන් දැන් ශ්‍රද්ධාවට යන්නේ ගන්න වැලක්වා. නිත්‍යයි කියලා ගත්තාම ප්‍රඥාව බහැලා ගියානේ. ප්‍රඥා කතාවක් නැහැ. ඒක තමයි මෙතෙන්දි කරලා තියෙන්නේ. ඉතින් එහෙමනම් අර Tamanට කරන් තියෙන්නේ අර ආනෙන්ජ සප්පාය සූත්‍රයේ ස්පෙෂල් එකේ මේ වැඩතට අනිකකට එක සම්බන්ධ නැහැ. අරක එක රාකු එක තමයි මෙතෙන්දී කල්පනා වෙන්න ඕනේ. මේ විදිහට එනවා. ප්‍රඥාව නසනවා කියන එක මතක තියාගන්න. ඊළඟට දෙවෙනි කාරණේ මෙතන පෙන්නන්නේ අදත්තාදානී කියන එක. එතකොට දැන් මේකේදී අවිද්‍යාව මොකද්ද? දැන් මේ දෙවෙනි රාමුවේ දෙවෙනි ස්ටෙප් එකේ වෙන්නේ අදත්තාදානී සඳහා ප්‍රත්‍ය වෙන්නේ. මේකේ අවිද්‍යාව තමයි අනිත්‍ය උදය නිට්ටි වශයෙන් දත්තා අපි. අනිත්‍ය උදය නිට්ටි වශයෙන් දත්තා. ඉතින් එතෙන්දිත් අපි ඉගෙන ගත්ත ආනේජ ඩයග්‍රම්ස් වල දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තාදානී. එතකොට විඥාන ධාරාව ගලන නැවත නැවතත් ඒක පවත්තන්න අපි සිත තියෙනවා. කුකුල් පට්ටි දාගෙන හරි බෙන්ස් කාර් එකේ ගිහිල්ලා හරි ටයිකෝඩ් දාගෙන හරි අරක ගලනවා නම් ඒක පවත්තන්න තියෙනවා. හරි ඉස්සෙල්ලා කරපු පත්තු උගම එක මේකට සම්බන්ධ වෙනවා. ඒක තමයි මේ කරන්නේ නේද? කොහොම හරි මම පවත්තාගෙන ඉන්නවා කියන එක. එතකොට ඉතින් මෙතන පේනවා මේ පෙර සංස්කාර වලින් ඇතිවෙච්ච මෝහය මගින් තමයි මේ අවිද්‍යාව කියන එක මෙතන තියෙන්නේ. ඉතින් අපි ඒකනේ දැන් අදත්තා දාන කර කර ඉන්නවා කියන එක තියෙනවා. එතකොට දැන් මෙතන සම්බන්ධතාවයේ පේනවා පෙර සංස්කාර. පෙර සංස්කාර වලින් මෝහය. දර්පාණාතිපාත කියන ඉන්ටර්නෙට්. එතකොට මෝහේ අවිද්‍යාව. ඕගොල්ලන්ගේ මේ භවයේ යම් කිසි මෝහයක් තියෙනවද? ඒක ඊළඟ භවයේ අවිද්‍යාව වෙනවා. අර අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියන්නේ. මේකදී ඇති කරගත්තා වුද? ඒක එනවා. එතකොට මේ දෙවෙනි රවුමේ දෙවෙනි ස්ටෙප් එක මේ පෙන්වන්නේ. දැන් මෙතන නිතරම වෙන්නේ මොකද්ද? මේකදී මෙන්න මේ කතාව තමයි තවන්ට පේන්නේ. මම මේ සංස්කාර වලින් මොකද්ද කරගෙන තියෙන්නේ? ශ්‍රද්ධාවට යන්නේක වළක්වා ගත්තා කියන එක. ඊළඟට අපි 8 වෙනි ස්ලයිඩ් එකට යනවා. මේ 3 වෙනි රවුමේ 3 වෙනි ස්ටෙප් එකේ පෙන්වන්නේ මොකද්ද? අර මේක මේ 3 වෙනි රවුමේ 3 වෙනි ස්ටෙප් එක මුසාවාදයට පත්‍ය කියන එක ඇති වෙනවා. ඒගොල්ලන්ට පේනවා මෙතන මේ වේදනාව මේ සුඛයි කියලා පරාමාසගත වීමක් තියෙනවා. ඒ වගේම මේ සංස්කාරය මේ පැත්තෙන් පරාමාසගත වීමක් තියෙනවා. එතකොට මොකද්ද මේ මුසාව උනේ? මුසාව උනේ මේ දුක් වූ දෙයක් සුඛ වශයෙන් ගැනීම. මතකද? පන් තනකොළ බන්ද මේ කතාවනේ. තමන් චතුරාර්ය සත්‍යයට විරුද්ධව බන්දවක් පත්තු කරගෙන යන්නේ. ඉස්සරහින් එන හුලං පාර චතුරාර්ය සත්‍යනේ උනඳ දිවි. ඉතින් මේ පන්දමෙන් දැන් පන්දමනක් නම් හුලඟාව නම් තමන්ගේ අතපය ඔක්කුම් පිච්චෙන දැවෙනවා කියන එක තියෙනවා. ඉතින් මේක නිසා අපි අතීතයේ දැවුණු දැනුත් ඇවිල් පන්ද මත හැරි නැත්තම් අනාගතයේ දැවෙනවා. ඉතින් සුඛයි සුඛයි කියලා නේන. ඉතින් චතුරාර්ය සත්‍ය තමයි සත්‍ය අපේ මුසාව. මේකට විරුද්ධව අපි කුණුවබ ගෙඩිය කාලා සුඛයි කියන. බුදුහාමුදුරු කියනවා දුකයි කියලා අපි කියන්නේ. නෑ නෑ බුදුහාමුදුරනේ. කුණුවබ ගෙඩිය කනකොට මට නම් අඹගෙඩිය කනකොට කුණු කියන්නේ අඹගෙඩිය කනකොට මට සුඛයි කියන්නේ. එතකොට ඒකම තමයි අපි එතන මුසා වෙලා තියෙන්නේ. දුක් වූ දෙයක් සුඛ වශයෙන් ගන්න. ඉතින් මේක නිසා නේ මගේ 100ට තරහ යන්නේ. ඉතින් ඔය සුඛේ කියන එක ගත්ත නිසා. එතකොට මේකත් මේ සංස්කාර වශයෙන් බලන්න ඕනේ. අතීතයේ තමයි මේක තියෙන්නේ. ඔය පෙර සංස්කාරයන් කියනවා අපේ ඇඟ ඇතුළට රිංගා ගැනීමක් කියන එක මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. මේක උදාහරණයකට කියනවා නම් හරියට දැන් අපි තුමු ඉරිදා දවසක ඕගොල්ලෝ අර කෑම එහෙම කාලා මිදුල්ට ගිහිල්ලා ඉන්න පූසත් ඇවිල්ලා ඇඟේ දැවටි දැවටි පූසට පේනවා මෙන්න මේ බටයක් අස්සට මීයක රින්ගනවා. මේකත් මොකක්වත් හිතන්නේ නැහැ දුවල ගිහිල්ලා අර බටය අස්සට රින්ගනවා මීයවල්ලන්න. ඉතින් ඕගොල්ලෝ එළින්ද බලාගෙන ඉනවා අපච්චි මී කරගත්ත වැඩේ මේක දැන් මේක අස්සේ හිර වෙලා මැරෙනවා නේ කියලා නේද? අපිටත් උනේ ඒක නේද? මව පූසට යන අවස්ථාව මොකක්වත් නැහැ අර දෙන්නා ඉන්නවා දැක්කා අයින් වෙච්ච ගමන් දඩස් ගාලා මේක අසර රිංග ගත්තා. ඕකනි සිද්ධ වුණේ. එතකොට අර හිර වෙලා මැරෙනවා කියන එක. ඉතින් මෙහෙම තමයි බාබේ ඇතුළට රිංගාගෙන. ඉතින් කලින් කරන ලද සංස්කාරයන් නිසා අපි මේ සුඛයි කියලා අරගෙන තියෙනවා. ඉතින් මේකට තියෙන ඇල්ම කියන එක පහ කරන්න ඕනේ කියන එක තියෙනවා. එතකොට ඉතින් කෙනෙකුට කල්පනා වෙනවා නම් මේ සත්‍යාදිත්‍යානිය කියන එක මේ ලෝකේ තියෙන ඔක්කොම මුසා මෝස ධර්මයන් යම්කිසි සත්‍යයක් අමෝස ධර්මයක් තියෙනවා නම් නිර්වාණය කියන එක එනවනේ. එහෙනම් සත්‍යාදිත්‍යානි නිසා තින් මේ හොඳ මේවා හොඳයි කියලා ගන්න යන්නේ නැහැ. කොහොම අඹ ගෙඩිය ගන්න යන්නේ නැහැ නේද? එතකොට ඒක නිසා චාගාදිත්‍යානි අතහැරීම කියන එක ඒව තියෙනවා. එතකොට නිවන පමණක් සත්‍යයි කියලා සත්‍යාදිත්‍යානි දගෙන එහෙමනම් පෙරගත්තා වූ මුසාවට යෑම කියන එක පහක් නේද? ඉතින් මේක සඳහා චිත්ත ඉදිපාදයේ කීරික අවශ්‍යයි. තමන්ගේ වේදනාවට ප්‍රතිචාරයෙන් මුදක් ගන්න ඕනේ. දුක් වූ දේ සුඛෝෂයෙන් ගැනීම කියන එක පහ කරන්න ඕනේ. මේකත් ඉතින් ඒ පෙර වූ දෙයක් වශයෙන් අපි සලකනවා. සලකල ඒ සංස්කාරයට තිබෙනා වූ ඇල්ම අපි පහ කරනවා. එතකොට අපි 1 2 3 තුන් කාරණීම් අතීත වූ සංස්කාරයන් වශයෙන් තමයි දන්නේ. කියන්නේ අතීතයේ දේවල් නේ. දැන් මගේ කියලා ගත්තේ ඒකෙන් නේද? එතකොට ඒ සුඛයි කියන කතාවත් ඒ විදිහට අතීතයේ තමයි මේ ගත්තේ කියන එක දන්නවා. එතකොට දැන් මෙන්න මේ කාරණාව අපි හොඳට බලලා මේ දුක් වූ දේ සුඛ වශයෙන් ගන්නවා කියන එක අතහැරලා, මොකද දැන් මේ වෙනකොට ඉතින් ඒකනේ මම මේ ඇඩ්වාන්ස් කියලා කියන්නේ. මේ වෙනකොට ඔයගොල්ලෝ හතට ගිහිල්ලා එතනින් පෙන්නවා. ඔයගොල්ලන්ට පළතුරු ගෙඩි කාලා ඉඳන් බැහැයි කියන එක පෙන්නවා. ඊට පස්සේ ඒකේ බලපෑම් පෙන්නවා. අර 6 කාරණාවට නිත්‍යයි කියන කතාව ඇවිල්ලා ගණ්ඩේ කියලා කියනවනේ, ගහට නගින්නේ කියලා කියනවනේ. එතකොට ඒකේ බලපෑමක් Taman තේරුම් ගත්තා. ඊට පස්සේ ඒ අත්තා කියලා ගැනීමක් පෙන්නවා. එතකොට දැන් මේ දක්වා ඇවිල්ලා දැන් Taman පෙන්නන මොකද්ද ති මට ඇති වෙන්නේ? සුඛයක් නෙමෙයි. දුක්ඛය චතුරාර්ය සත්‍යයට විරුද්ධව නියන්නේ මම මේ. බුදුහාමුදුරුවෝ දුකයි කියනකොට අපි මේ සුඛයි කියාගෙන යන්නා කාරණාව. ඉතින් මම ගියොතින් හතට ගියොතින් මොකද්ද ඇති වෙන්නේ? ක්‍රෝධ වූ දැඩි වෙහස. ඒකනේ පෙන්වෙන්නේ නේද? එතකොට එහෙමනම් දැන් මේ කාරණාව ටික බලලා 1 2 3 අතීත මේ 5 6 7 අනාගත. දැන් අපි එහෙනම් ආපහු අර අපි හිතමු පස්සේ ස්ලයිඩ් එක කරා ගිහලා බලමු. මොකද එතන පෙන්නනවානේ කිසුනා වාචි. ඉතින් මේක තමයි අර ගිනි අඟුරු වල නේ. තමන්ගේ තියෙන හැම තිස්සෙම තමන් පලාස කරමු. දැන් තමන්ට පේනවා මේකේ මැද්ද කතාව. අතීත කතාව එකක්, අනාගත කතාව එකක් මැද්දේදී තමන් පිච්චෙනවා. එතකොට හතරෙන් රාමේ හතරෙන් ස්ටෙප් එකකින් පසු ඇති වෙන ප්‍රතිවලය තමයි පිසුනා වාචය කියන එක. එතකොට මෙතෙන්දී අපිට පේනවා මේ සංස්කාරයන් පවතිනවා කියලා නිට්ටයයි කියලා කවුරු හරි ගත්තොත් ඒ නිසා මාන්නේ ඇති වෙනවා. අන්න අපි යනවා අර පැත්තට, අර නිට්ට කතාවට නේද? දිට්ඨි අනුසය කතාව ඒ පැත්තට යනවා. ඉතින් මේක සිද්ධ වෙන්නේ මේ චේතනාගේ නිසා නේද? ඉතින් පෙර වේදනාවන් ග්‍රන්ථ වෙලා පෙර සංස්කාරවන්ට ඒ දුන්න චේතනාගේ තමයි තියෙන්නේ. ඉතින් මෙතෙන්දී තියෙනවා මට බඩු වැඩ පුළුවන්, අරක පුළුවන්, මේක පුළුවන්. ඒකනේ කියන්නේ දැන් අර රස්සාවෙත් අන් ප්‍රොමෝෂන් එකට හේතු දාන්නේ මට අරක පුළුවන්, මේක පුළුවන්, ඕකක් මට කරන්න පුළුවන් කියලා. ඉතින් ගිහිල්ලා පිච්චෙනවා කියන එක තමයි තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී මම කිව්වේ මම දැක්කේ අර බෙගින් ද ෆීලිං. මිනිස්සෙක් දෙකට නැමිලා පතන මට මේ රූපේ මේ වේදනාව දෙන්නේ කියලා. ඒ කියන්නේ රස්සාව කරලා හොයාගෙන මුදල් හොයාගෙන බිල් ඔක්කොම ගෙවලා ඩොලර් 10ක් විතර ඉතුරු කරගෙන ගිහිල්ලා කුණු අඹුදලා ළඟට ගිහිල්ලා පතනවා. මුදලාලි මේ අඹ ගෙඩිය මට මේ වේදනාව දෙන්නේ කියලා අපි පතනවා. එතකොට ඒ කියන්නේ මොකද්ද? මේක අර ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකක පේනවා මේ සුඛයි කියන එක මේ පැත්තෙන් පරාමාසගත වෙනවා. දැන් මෙතන මේ පැත්තෙන් ආවේ මොකද්ද? අතන අපේ තිබුණානේ හතරෙන් ස්ලයිඩ් එකේ පේනවා දැන් එන අර සුඛයි කියන එක තමයි මේ පැත්තෙන් පරාමාසගත වෙන්නේ. තුන්වෙනියට ගත්තේ කාරණාව තියෙනවා. ඒක මෙහෙම පරාමාසගත වෙයි. එතකොට සංස්කාරයන් නිට්ටයි කියලා පරාමාසගත වෙනවා. දකුණු පැත්තෙන් අර අදත්තා දානී කතාව නේද? එතකොට දෙවෙනි කාරණාවයි තුන්වෙනි කාරණාවයි තමයි මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මෙතන හුඟක් හොඳට බලන්න පුළුවන් ඕගොල්ලන්ට. ඔය ඔයගොල්ලෝ දන්නවා බවාශ්‍රී ලක්ෂණයේ කියන්නේ ප්‍රාර්ථනී ග්‍රන්ථේ අபிසංකාරා කාය සංකරන්ති කියන එක. ඒක මෙතන පේනවනේ මේ මෙන්න මේ කෝපේ වාගේ බලන්න. මෙන්න රූපේ, මෙතන වේදනා, මෙතන ඇවිල්ලා චේතනාව කියන එක. එතකොට මේ ප්‍රාර්ථනා කරනවා කොහොමද දැන් බලන්න. දැන් අපි බැලුවානේ මේ රවුම් 1 2 3 අතීත කතාව නේද? පානාතිපාත අදත්තා දාන කාමයෝර්ධ වයසරින් ආන්නේ. ඒ කාරණා ටික අපි ඒව ලකුණු කරන්න නම් මේ පැත්තේ එක දාන්න මෙතෙන්ට. මම පැත්තට. පානාතිපාත අදත්තා දාන කාමයෝර්ධ වයසරින් ඉතින් අර මස් කට්ටක් සුබයි කියලා එයා ගන්න ගියේ. එතකොට ඒක මේ පැත්තට එන්න. ප්‍රාර්ථනී ග්‍රන්ථේ. අන්න වේදනාව කියන එකට අපි ගැට ගහගෙන. ඒකනේ අර පතන්නේ. මේක දෙන්නේ කියලා බෙගින්ද කීලේ. එතකොට අபிසංකාරාකාය සංකරන්ති යන්නේ එහෙනම් මෙතන තියෙන චේතනාව. එතකොට මෙතෙන්ට ගන්න ඕගොල්ලන්ගේ මේ පස්වෙනි රවුම ඉඳන් එහා පැත්තට පස්වෙනි රවුම දැත්තනම් හරි පස්වෙනි රවුමේ දිචේතනා කළානේ මේ පළතුරු ගෙඩිය කාලා ගෙදි ලෝභ කතාව නේද මේක එනවා මෙතෙන්ට ඕකම තමයි තුමෝ අපි කියන්නේ අවිජ්ජාව එහෙම චේතනාවත් එක්ක එකවෙනවා කියලා ඒ අර්ථය තමයි එතකොට මේ මේ වේදනාව සඳහා තමයි ඕගොල්ලෝ කරපවන්නේ භවයේ පාත්තා ගන්න රොටේට් කරන්නේ එතකොට අර විදිහට ජොයින් කරලා බලන්න ඉස්සෙල්ලා අපි බලමු 5 6 7 හතින් පටන් ගත්තා නිත්‍යභාවයේ ඒකේ බලපෑම කොහොමද කියන එක ආවර ඊළඟ එකට මතකයිනේ අපි වෙන්නේ මේ දික්ටි අනුසයෙන් ඇඟිල්ල එහෙම දික් කරන්නේ කොහොමද ඒක ආවේ මේ පැත්තෙන් අර සීලබ්බත උපාදානෙට ආව නේද කොහොමද සීලබ්බත උපාදානට ආවේ මේ පැත්තෙන් තියෙන නන්දි කතාව ඒකනේ අර සංකප්පයත් එක්ක ආවේ එතකොට එහෙන් ඇවිලන් ටෝච් එක ගහලා වගේ විඥාණි අන්න ඒකේ නිත්‍යභාවයේ ඒ තියෙන දික්ටි ආශ්‍රය මෙතනින් ඇඟිල්ල දික් කළා එතකොට දැන් අන්න රූපේ ගන්න හිමයි කියලා කියන්නේ. එතකොට දැන් දැන් පේනවද මේ පැත්තේ බලපෑම යනවා. මෙහට දැන් මේ 1 2 3 මෙතනනේ. 5 6 7 මේ පැත්තේට. ඉතින් දැන් අන්නේ හැංගීම ඇතුව හොඳට බලන්න. අනාගත සංස්කාර ඊළඟට මෙතනින් ගත්තා 1 2 3 අතීතය. ඉතින් අතීතයේ කිය ප්‍රඥාව නසන ඒකින් ද ඉතින් ඒ කියන්නේ නිත්‍යභාවය මානීය සංජයක් එක ගැහුවාන් පස්සේ මතකයිනේ නේද? යකේ ගහපු ගමන් අපිට එනවනේ මේ කතාව. හත්තයි ඉඳන් නිත්‍යට ගියා නම් ප්‍රඥාව ඉඳන් ශ්‍රද්ධාවට යන එක නැති වෙනවා. එතකොට එහෙනම් 1 2 3ට මෙන්න මේක තමයි එසෙන්ස් එක තියෙන්නේ. මේකේ වැලක්කුව. ප්‍රඥාව ඉඳන් ශ්‍රද්ධාවට යනවා කියන එක වැලක්කුව. ඕන ජරා ගොඩක් අපි ගන්නවා. මල මුත්‍රා අසුචි ගොඩක් අපි ගන්නවා අපේ මේ පෙර සංස්කාරයන් නිසා. එතකොට ඒක හොඳට ඒ විදිහට බලලා ඉතින් මෙතන මේක ජොයින් කරලා බලන්න. ඒක කොටසක් මේ අතීත අනිත් කොටස අනාගත දැන් මැද්දේ දැන් මොකද්ද මං කරන්නේ බෙගින්ද ෆීලිං එතකොට ඒක තමයි කරන් තියෙන භාවනාව හොඳයි නේද අපි මේ 5 10ක් කරගෙන ඊට පස්සේ මේ මනසට දාගෙන භාවනා කරමු